Teron sarana ya pada nama pada topik syukur tu baru di angka hari tu dia pernah kita ni mujeda kami apa sah kaccha waram berkeran es udara mende ting ada apa kerja anu kampanye apa ke swain nasi sambad ura inno swain nasi kita gawurin ader oscar opili karna gama es sah kaccha mulai dalam behave kena apa apa kalyan mitra Hacare, tapi Google game itu semua kita gawurin pelajar gina, tapi itu mana arah dalang kerana, ini sangat cawa arah bergerak bawah tadi yang bisa, kerana sarana yang dilakukan.
Kerana sarana ini senang dalam hati itu, hemat dana utama, dengan tetap hemat dana, matra ya tadi, karena malu dengan yang Swami Mahansi. Gauruwen depa namaskara puroko idigannawa kaata hari prashnayak tiyena nan yomu karanna puluwan ape swamin wahanseta peruwan saranai
peruwan saranai ape ravi kogalage mahacharya tumayen thulu siloma denata visheshayen mehenin wahansela ape swamin wahansela ithuru pinwat hemoma denata
පාද නමස්කාර පූරක වන්දනා කරනවා ස්වාමීන් වහන්සේ මේ මට චුට්ටක් කියන්න පුළුවන්ද මානය කියන එක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද මානය කියන්නේ මැනීමද එහෙම නැත්නම් මානය කියන්නේ දේතාවය කියන එකද එතකොට මේ මැනීම තුල කැනවීමක්කල නොහැකි නම් ඒක සංකල්පයක් නම් හිතනවා එහෙම නැත්නම් හිතේ කතා කරන ගතිය කියන එක පදනම් වෙලා තියෙන්නේ මේ මැනීම මත නම් එතකොට මේ හිතීම කියන එකට වටිනාකමක් ආවේ කොහොමද කියලා මේ සියලු ගැටලු එන්නේ මේ මානය මැනීම කියන කැරිම් පොඩි විස්තරයක් ස්වාමීන් වහන්සේට කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස
හොඳයි තිරුවන් සරණයි මානය කියන වචනේ අදහස තමයි මැනීම කියන අදහස ඒක ඔබතුමිය මුලින් සිහිපත් කරානේ එතකොට මැනීමක් කරන්න නම් මැනීමක් කිරීමේදී දෙකක් පැවතෙන්න ඕන දෙකක් කියලා කියන්නේ මෙතනක් සහ එතනක් මෙතනක් පැනවිච්ච තැන එතනක් පැනවෙනවා එතනක් පැනවිච්ච තැන මෙතනක් පැනවෙනවා ඔන්න ඔය එතනක් සහ මෙතනක් පැනවීමත් එක තමයි මැනීම කියන කාරණය ඉස්මතු වෙන්නේ. එතකොට කියන්නේ මැනීම කියන දේ ඉස්මතු වෙන්නේ කෙනෙක්ට දෙයක් පැනවෙනවා නම් ඒ දෙය පැනවෙන්නේ කෙනෙකුට සාපේක්ෂවයි. කෙනෙක් පැනවෙනවා නම් කෙනා පැනවෙන්නේ තවත් දෙයකට සාපේක්ෂවයි. කෙනෙක්ට දෙයක් පැනවෙනවා කියලා කියන්නේම කෙනෙක්ට දෙයක් පැනවෙනවා කියලා කියන්නේම අන්න එතන මැනීමක් ඉස්මතු වෙනවා. එතක එතන කාලයක් පැනවෙනවා. අවකක් පැනවීමත් එක මැනීමක් කියන දේ ඉස්මතු වෙනවා. ඉතින් අර මැනීම කරන්නේම පුජ්ජනත්වයක් එක්ක සොකීයත්වයක් එක තමයි මැනීම කියන දේ ඉස්මතු වෙන්නේ. ඉතින් අර ඒ නිසා මැනීම කියන දේ පවතින්නේම මැනීම කියන දේ යෙදෙන්නේම ලෝකේ පුජ්ජනත්වයක් එක්ක සත්වත්වයක් එක්ක සත්වයා පුජ්ජලයා කියන තැනින් කෙනෙක් දෙයක් ඉන්නවා තියෙනවා කියන තැනින් තමයි ඒ මැනීම ඉන්නවා සහ තියෙනවා කියන තැනින් තමයි ඒ මැනීම ඉස්මතු වෙන්නේ ඒ මැනීම මතුවීමක් සිද්ධ වෙන්නේ. ඉතින් අර එතනදී ඒ කියන්නේ මැනීමක් නොවෙන්න නම් මැනීම ඉක්මවා යෑමක් කරාම යුතු වෙනවා. ඒ නිසා ඊට අදාළ වන ප්‍රතිපදාවේ යුක්ත වීම තමයි කළ යුතු වන්නේ. ඉතින් ඒ නිසා දැන් අනුශයක් හැටියටත් පෙන්වනවනේ නේද, මානානුශය කියලා. මානය මැනීම අනුශයක්, මානානුශයක් හැටියටත් පැහැදිලි කරනවනේ. ඉතින් විශේෂයෙන්ම සිහිපත් කරන මේ සූත්‍රවල ගත්තට පස්සේ අපි හිතමු මානානුශය වගේ සූත්‍ර තියෙනවා. ඒ මානානුශය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, අතකෝ ආයස්මා රාහුලෝ ඒන භගවා තේනු සංකම්. දවසක් ඔය ආයුෂ්මත් රාහුල සාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිලා එකත් පස්ස වැඩ හිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ රාහුල සාමීන් වහන්සේට මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. කතන්නකෝ වන්තේ ජානතෝ කතම් පස්සතෝ ඉමස්මින්ච සවිඥානිකේකාය බහිද්දාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමිංකාර මානානුසය න හෝති इति. ඒ කවුද? රාහුල සාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි කිසි කතන්න කොහොම ජානතෝ. අන්න එතන බලන්නකෝ, එතන දීලා තියෙන වචනය ජානතෝ දනිමින් නැත්නම් දන්නහුට. කතම් පස්සතෝ කොහොම දක්නහුට. ඉමස්මින්ච සවිඥානිකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු. මෙම සවිඥානික, ඒ කියන්නේ දැනීම් සහිත කයෙහි සහ බාහිර සබ්බ නිමිත්තේසු සියලු නිමිති වල, සියලු නිමිති කෙරෙහි, සියලු නිමිති වල අහිංකාර මමිංකාර මානානුසයන හෝති इति. අන්න ඒ කියන්නේ රාහුල සාමීන්ද්‍රයන් වහන්සේ අහන්නේ අහිංකාර මම කරනවා, මමිංකාර අහං මම කරනවා, මට කරනවා කියන මැනීමට ඇති ඉඩ නොහෝති इति. ඒ කියන්නේ මම කරනවා, කියන්නේ අහිංකාර කියන්නේ, අහිංකාර කියන්නේ මම, අහං කියන්නේ මමත් එක්ක, අහිංකාර මම කරනවා, මමිංකාර මමින් කියලා කියන්නේ පාලි භාෂාවේ කාර මගේ කරන තමයි, මට කරනවා, මා විසින් කරනවා, මානානුසය. මම කරනවා කියන මැනීමට ඉඩක් නොවෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා, ප්‍රශ්න කරනවා. ඒ වෙනාවේ පැහැදිලි කරනවා මේ යං කිංචි රාහුල රූපං ස්වරූපේ අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බයිද්දාවා ඕලාරිකං වා සුකුමං වා ඊනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං රූපං. මේ සියලු ස්වරූපේ නේතෝ නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං මොදියතම සදාකරන ඒ සූත්‍රයේදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අපෝ කියනනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. රූප ස්වરૂපය, වේදනා විඳීම, සංඥා හඳුනා ගැනීම, සංකාර සකස් වීම නැත්නම් ඒට යොමු වූ ගතිය, විඥාන දැන ගැනීම. ඔනෝයි විදියට නුවණින් ඥානතෝ පස්සතෝ වෙද්දි දනිමින් දකිමින් දන්නහුට දක්නහුට දන්නහුට දක්නහුට නැත්නම් දනිමින් දකිමින් යුක්ත වූ කල්හි අන්න එයාට තමයි, එයාට කියලා කියනත් බෑ, ඒ ප්‍රතිපදාවට තමයි ඔය මම කියලා මනින මැනීම දුරු වෙන්නේ. මෙන්න මෙහෙමයි රාහුල. ඒවං කෝ රාහුල ජානතෝ ඒවං පස්සතෝ ඉමස්මින්ච සවිඥානිකේකාය බහිද්දාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමිංකාර මානානුසයන හොන්තිති කියලා පැහැදිලි කරනවා. බලන්න එතකොට ඒ සූත්‍රවල පැහැදිලි වෙන කාරණයක් තමයි මම කරන, කියන්නේ මානානුසය කියන්නේ අහිංකාර මම කරනවා, මට කරනවා, මගේ ආදී වශයෙන් මානානුසය මැනීමට ඇති ඉඩ දුරු වෙන්නේ, මැනීමට ඇති ඉඩ දුරු වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ ජානතෝ පසතෝ වෙමි. මම අපහු කියන්නේ මැනීමක් කරන්නේ මමනේ, ආපහු මේ පුනරුච්චාරණය මනිනවා කියන දේ කරන්නේ මමනේ, මම මනිනවා කියන දේට ඇති ඉඳ නැති වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ ඥානතෝ පස්සතෝ දනිමින් දකිමින් නැත්නම් දන්නහුට දක්නහුට තමයි මේ ඒ ඒව මේතන් යථාභූතං සම්මාපඤ්ඤාය පස්සති. මෙන්න මේ විදිහට තත්තු පරිදි මනා ප්‍රඥාවෙන් දකිද්දි තමයි මේ ඔය සියලු කියන්නේ ඔය මැනීම කියන දේ ඉක්ම වෙන්නේ. ඉතින් එතෙන්දී ඒ සූත්‍රයේදී එහෙම පැහැදිලි කරනවා. තවත් සූත්‍ර ගණනාවකම පැහැදිලි කරනවා. ඔය අපි මේ ගිය වගේ සූත්‍රයක් ගත්තොත් එක දිගට එන වැඩ පිළිවෙලක් එක්ක තමයි ඔය again අස්මිමාන මාන අස්මිමානේ විමි කියන මැනීම දෙන සමුද වශයෙන්ම දුරු වීමක් වෙන එකට නිශ්චිත වැඩ පිළිවෙලක් ඔස්සේ ඒමක එක තමයි ඔය මැනීම කියන කාරණේ දුරු වෙන්නේ. මම මේ කාරණේ පැහැදිලි කරන්න පාදක කරගත්තේ අර රාහුල ස්වාමීන් වහන්සේට සිහිපත් කරපු සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවෙත් මම මනිනවා මම කියලා මැනීමට ඇති මැනීම ගැන නේහවේ මැනීමට ඇති ඉඩ අනුසය දුරු ඇති ඉඩ නොයදීමට නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ පිළිබඳ ගුරු ඇසුර ඇතුව හිතීමකට යොමු වෙද්දී කල්යාණ මිත්‍රයාට නැමීමත් එක්ක හිතන ගතියකට කල්යාණ මිත්‍රයාට නැමීමත් එක්ක චින්තනය මෙහෙවද්දී හිතද්දී අන්න හරියට ප්‍රතිපදාවට යොමු වුණාට පස්සේ මැනීමක් කියන කාරණේ දෙන්නේ නැහැ. මොකද මොකද නිරතුරුවම මැනීමක් සිද්ධ වෙන්නේ ඉන්න පුජ්‍යණයාට තියෙන දෙයක් වුණාට පස්සේ. නමුත් තමන් කියලා නියෝජනය කරන රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිරිසිඳ දැකීමට යොමු වුණාට පස්සේ ඥානතෝ පස්සතෝ වෙද්දි තමයි ඔය මැනීම කියන කාරණේ ඈතර වීමක් කරා යොමු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි, තෙරුවන් සරණයි.
ගොඩක් පින් ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
සෝදාස දැන් ඒ තුමියාව ප්‍රශ්නෙකම ස්වාමීන් වහන්සේ අපි බැලුවොත් දැන් අපි අහලා තිනවනේ දැන් අර කර්ණීමත් සූත්‍රයේ තියෙන අනතිමානී. ඒ වගේම අපි අහලා තිනවා හීනමාන, නියතමාන, සෙය්‍යමාන, අදිමාන. ස්වාමීන් වහන්සේ ඒවයේ තියෙන වෙනස කොහොමද ස්වාමීන් වහන්සේ? ඒවයේ සියුම් වෙනස්කම් තියෙනවා. අපි කියනවා මේ පුද්ගලයා හරි නියතමානී කියලා. නමුත් මම අහලා තිනවා ස්වාමීන් වහන්සේ නියතමානී කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් රහතන් වහන්සේට පමණයි කියලා. ඒක තියෙන මේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සමහරවිට කරුණාවෙන්. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. නී කියන්නේ මනාව, අත කියන්නේ දුරු කරන ලද, දුරු කරා කියන අදහස. මානී කියන්නේ මානය. එතකොට නී කියන්නේ මනාව, අත කියන්නේ දුරු කළා කියන එක මානී. එතකොට මානය නැත්නම් මැනීම මනාව දුරු කළා කියන කියන්නේ එතන ඒ වචනෙන් හඳුන්වන්න පුළුවන්ම රහතන් වහන්සේ නමක් විතරයි. ඊතර උත්තමයක් විතරයි නිතමානී කියන වචනයත් එක්ක කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ දැන් මෙත්ත සූත්‍රයේදී නැත්නම් කරණීය සූත්‍රයේදී සුත්තනිපාතයේ තියෙන අපි සාමාන්‍ය ව්‍යවහාර කියන කරණීය මෙත්ත සූත්‍රයේදී කියනවා කරණීය මත්ත කුසලේන. දැන් මෙතන කියන්නේ කරණීය කියන්නේ කළ යුතුයි, අත්ත කුසලේන. අත්ත කුසලේන කියන්නේ අර්ථ කුසලයා විසින්, ඒ කියන්නේ අර්ථ කුසලයා කියන්නේ අර්ථය මතු කරගන්නීමේ දක්ෂයා විසින්. එතකොට දැන් මෙතනදී මේ කියන්නේ මොකද්ද? තමන් මතු කරගන්න දක්ෂයා විසින්ද නැත්නම් අර්ථය මතු කරගන්න දක්ෂයා විසින්ද? අර්ථය මතු කරගන්නා වූ දක්ෂයා නේද? අනුකරණීය අත්ත කුසලේන යම් සන්තම් පදං අවිසමිච්ච, යම් ශාන්ත පදයක් අවිසමිච්ච අවබෝධය කරා යෑම පිණිස කටයුතු කරන කෙනා තමයි මෙන්න මේ ගුණාංග ටිකක් කරන්නට ඕන. මාර්ග භාවිතයේදී මෙන්න මේ ගුණාංග ටික සක්කෝ දක්ෂේක් වෙන්නෝ දක්ෂතාවය සක්කෝජු ඍජු ගතිය සූජු කියන්නේ අවංක වඩා අවංක සක්කෝජු සූජු සුවච කීකරු ගතිය මුදු මෘදු ගතිය අනතිමානී අනතන මුදු අනතිමානී කියන එක කියන්නේ අනතිමානී කියලා කියන්නේ න අතිමානී න කියන්නේ නැහැ අති කියන්නේ ගොඩක් කියන අදහස මානී ගොඩාක්ම මේ මානිනේ දැන් අතිමානී කියන්නේ හරීම අතිමානී අතිමානී න අතිමානී අතිමානී නෑ හැබැයි එතෙන්දී නිහතමානී කියන වචනේ භාවිත කරන්නේ නෑ නේද නිහතමානී නම් රහතන් වහන්සේට එතන අනතිමානී න අතිමානී එතකොට එහෙන් ගම්මේ වෙන කාරණයක් තමයි නිහතමානී නම් ඉතින් මාර්ගයක් වඩන්න ඕනේ නෑනේ නිහතමානී නම් රහත් වෙනානේ ඊතර වෙනානේ අනෙතන කරණීය සූත්‍රයේදී නැත්නම් මෙත් සූත්‍රයේදී ඉස්මතු කරන්නේ අනතිමානී කියන ගුණාංගය. ඉතින් අර එන්න මේ දේවල් අපි අපේ ජීවිතයේදී ප්‍රගුණ කර ගත යුතු දේවල්. ඇත්තරම මේ දහමක් ඇසුරු කරන කෙනෙක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ශ්‍රාවකයෝ හැටියට තමන්ට තමන් වැඩගත් නොවනකොට තමන්ට තමන් වැඩගත් නොවනකොට තමන්ව රකින්න තමන්ව පෝෂණය කරන්න තමන්ට ලකුණක් දෙන්න තමන්ව මතු කරගන්න ගැනීමේදී තමයි අපි තවත් කෙනෙක් එක්ක සැසඳීමකට යන්නේ. ඉතින් තමා කියලා ගැනීම වැරද්දක් නම් එතෙන්දි මැනීමක් කරා යා යුතු වන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දෛනික ජීවිතයේදී වුවද ඒවා හිත හිතා කල්පනා කරමින් හික්මෙන්නට අවශ්‍ය වෙන කාරණාවන් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඉතින් අපි අපේ ජීවිතයේදී අපි මේ භික්ෂුන් වහන්සේනාට ඒ තේර ගාථාවවලදී සඳහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා අතරට ගියාට පස්සේ මේ සාපලද්දෙක් හැටියට යන්න කියලා. මේ සාපලද්දෙක් හැටියට ඒ කියන්නේ සාපලද්දෙක් හැටියට යන්න කියලා කියන්නේ ඒ තරම් බොහොම නියුණු ගතියකින්. දැන් එතකොට බලන්න ওই සාරිපුත්ත සිහනාද වගේ සූත්‍රවලදී සාරිපුත්ත මහා උත්තමයාණන් වහන්සේ මේ කවුද? සාරිපුත්ත මහා උත්තමයාණන් වහන්සේ. සාරිපුත්ත මහා උත්තමයාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই සූත්‍ර දේශනාවරදී සාරිපුත්තයන් වහන්සේ වැඩපු දිශාවක දිහා මම ආපහු බලන්න දෙයක් නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ හැරුණකොට එකම උත්තමයෙකුට විතරයි උතුම් වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා. කියන්නේ උතුම් ධම්සක පතුරවනවා ප්‍රවර්තනය පෙරලනවා කියන කාරණය කළ හැක්කේ කළ එකම උත්තමයාටයි. ඒ උත්තමයා තමයි බුදුරජාණන් මේ සාරිපුත්තයන් වහන්සේ. ඒ සාරිපුත්තයන් වහන්සේට විතරයි ඒක දීලා තියෙන්නේ. වෙන කිසිම උත්තමයෙකුට රහතන් වහන්සේ නමකට ඒක පනවර පැහැදිලි කරලා නැහැ. ඉතින් සාරිපුත්ත උත්තමයාණන් වහන්සේ ඔය සාරිපුත්ත සීයනාද සූත්‍රය වගේ තැන්වල සිහිපත් කරනවා. මම මේ කියන්නේ නගරයක අංකැඩිච්ච අංසිඳුණු ගවයෙක් වගේ අන්නේ වගේ කියන මම හිඟා කන මේ රොඩි කොල්ලෙක් වගේ කියලා කියන පිරිස අතරට ගියාට පස්සේ උන්වහන්සේ කිස්ස නමාගෙන හිටියේ ඒ වගේ උත්තම ගුණයක්. එහෙනම් ඒක ඊතර වෙච්ච ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තම මහා උත්තමයන්න් වහන්සේ නමකුත් එහෙමනම් අපි අපේ ජීවිතයේදී ප්‍රගුණ කරගත යුතු ගුණාංග කොහොමද කියලා අපි ඇත්තටම කල්පනා කරගත යුතු වෙනවා. ඉතින් ඒක අපේ සාමාන්‍ය දෛනික ජීවිතයේදී එහෙම වෙන කෙනාට කියන්නේ එහෙම වෙන්නෙම තමන්ට වටිනාකමක් දෙන්න යන්නේ නැති ගතියක් එක්ක. අන්න ඒ වගේ දෛනික ජීවිතයේදී ප්‍රගුණ කරගන්නා උතුම් ගුණයන් අපිට උපකාර වෙනවා දහමක් අහලා ඒ දහම් මාර්ගයේ හික්මෙන්න. මොකද දහම් මාර්ගයේදී ඉස්මතු වෙන්නේ තමන් නෙවෙයි නුවණයි. ඉස්මතු වෙන්නේ ප්‍රතිපදාවයි, ඉස්මතු වෙන්නේ දහමයි, ඉස්මතු වෙන්නේ අර්ථයයි, ඉස්මතු වෙන්නේ ධර්මයයි, ඉස්මතු වෙන්නේ ඉතින් බුදුරජාණන්ස ඒ සාක්කාත දහමයි ඉස්මතු වෙන්නේ. අන්න ඒ නිසා ඒක අපිට ගොඩාක් උපකාර වෙන කාරණයක් හැටියට සිහිපත් කරන්නට ඕන. තෙරුවන් සරණයි.
තිරුවන්සරණ බොහොම පිං ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා මට යොමු කරන්න ස්වාමීන් වහන්සේ මේ මම අහලා තියෙනවා දේශනාවලල අපේ අනුමුදස්සේ ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ දැන් ඔය දැන් ප්‍රඥාව සහ විඥානය අතර සම්බන්ධය ප්‍රඥාව වඩා ගන්න හැටි ඒ වගේම දැන් ඔය ධම්මී ඥානං සහ අන්වී ඥානං කියලා සවනාසේ දැන් ධම්මේ ඥානං සහ අන්වේ ඥානං කියන සූත්‍ර ටික උනාසේ පැහැදිලි කරලා තියෙනවා කියලා මතකයි සූත්‍ර දේශනාවක මේ ඥානවත්තු සූත්‍රයේ සංගතනිකාය 4 සහ ද්විතීය ඥානවත්තු සූත්‍රය සම්බන්ධය. ඒ කියන්නේ ඒ ඥානවත්තු සූත්‍රේ නම් 44 ආකාරයකට ද්විතීය ඥානවත්තු සූත්‍රේ නම් 77 ඒ කියන්නේ සත්සත්ත්‍ය ඥානය වගේ කියන මතක. ස්වාමීන් වහන්සේ දැන් ඒකෙදි ස්වාමීන් වහන්සේ දැන් අපිට දැන් අපි දැන් ඒක දැන් ඒ සූත්‍ර දේශනාවට අනුව දැන් අපි ගත්තොත් උදාහරණ ජරා මරණ යන කුමද්ද? දැන් සමුදය, නිරෝධය සහ මාර්ගය. එතකොට ඉතින් ජාතිපච්ච ජරා මරණ ඒ න්‍යායට අනුව දැන් ඒකද ස්වාමීන් වහන්සේ ධම්මේ ඥානය කියලා කියන්නේ?
ඔව්. මෙහෙම ගමු මාත්මේ දැන් මේ දැන් අපි මෙහෙම ගනිමු දැන් ජරා මරණ කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා හොයා ගන්න ඕන මූලික වශයෙන්ම. කියන්නේ ජරා මරණේ ඥානයක් ගැන කතා කරන්න මත්තෙන් ජරා මරණ කියන්නේ මොකද්ද? අපි කියමු මේ අපි පොඩ්ඩ මරණය ගැන කියන්නම්කො පොඩ්ඩක් කෙටියෙන්. දැන් මරණවා කියලා කියන එකෙන් අපේ වසන්ත මහත්මිය අදහස් කරන්නේ අපි ප්‍රායෝගික කාරණයක් හැටියට ගත්තට පස්සේ ඔන්න පුජ්ජනෙක් ඉන්නවා සුසුම් ළමින් පන අදමින් මේ ඉන්න පුජ්ජලෙක් ඉන්නවා. කියන්නේ අවසන් හුස්ම හෙලන්න අවසන තාම හුස්ම කනද කියන්නේ ශාරීරිය තුර තියෙනවා. සුසුම් හෙලමින් ඉන්න මරණාසන්න පුජ්ජලයාට අපි මැරෙනවා කියලා කියන්න පුළුවන්ද?
බෑනේ
නේද? ඒ කියන්නේ එයා ජීවත් වෙන කෙනෙක් නිසා. හොඳයි. අපි හිතමු එයා කියන්නේ සීතල නිසල දේහයක් තියෙනවා. පුජ්ජනේ ඔන්න මරණයටපත් වෙලා. මරණයටපත් වුණාට පස්සේ එයට කියන්නේ අපි මృత ශරීරයක් කියලානේ.
ඔව්.
දේහයක් නේ. ඒකට කියන පුළුවන්ද මහත්මයා මරණය කියලා?
ඒකට කියන්න බෑ සාන්දහස. ඒක මැරලා ඒක ඒ මృత ශරීරයක් නේ.
ඒක මృత ශරීරනේ. කලින් කෙනා පන අදිමින් ජීවත් වෙන කෙනේ මේක ඔය කියන්නේ මරණයට පත්වෙච්ච මృత ශරීරය. හැබැයි යා මේ ඒ දෙකටම කියන්න පුළුවන්ද මහත්මයා මේ මැරෙනවා කියන වචනේ දාන්න පුළුවන්ද?
යන්නේ නම් බෑසම්.
හැබැයි මැරෙන්නේ නැද්ද?
මැරෙනවා.
මොකද එහෙනම් මැරෙනවා කියන්නේ මොකද්ද?
මරණය කියන එකට සානාසය අර්ථ දක්වලා තියෙනවා. මොකද්ද මේ ස්කන්ධයන්ගේ බෙදීම ඔය වගේ දැන් රිපදීමට ස්කන්ධාන පාතු බව වගේ මේකේ බෙදීම වගේ ඒ වගේ අදහසක් මම තේරුම් ගන්න තියෙන සානාස.
ඔව්. හරි මම එතකොට අහන්නේ දැන් ඒකෙත් දැන් ස්කන්ධයන්ගේ බිඳීම කියලා ගමුකෝ වසන්ත මහත්මයා. එතනදි තියෙන කන්දානම් වේදෝ ස්කන්ධයන්ගේ බිඳීම. ඒක යහනේ එතන එතකොට පාලි වචනේ දීලා තියෙන බිඳුණු ස්කන්ධයන්ද කන්ද බිඳෙන්න කලින්ද කියලා හෙව්වොත් මම ස්කන්ධ බිඳීම කියන්නේ කන්ද බිඳෙනවා කන්දානම් වේදෝනේ කන්දානම් වේදෝ කියද්දී ස්කන්ධයන් බිඳෙනවා කියන කාරණේ නෙතෙන්දී මේ පැහැදිලි කරන්නේ නේද? ස්කන්ධයන් බිඳෙනවා මේ අන්නතර සූත්‍රයේ තියෙන ස්කන්ධයන් බිඳෙන්නට පෙර හෝ බිඳුරු ස්කන්ධයන් නෙවෙයි හොයන්න තියෙන්නේ. මොකද්ද හොයන්න තියෙන කාරණේ? තමයි ස්කන්ධයන් බිඳීම කියන්නේ මොකද්ද? නේද?
ඔව්.
එතන අන්න බලන්න එතන දැන් හොයන්න තියෙන්නේ එකයි. බලන්න එතන බලන්න අපි සූත්‍රය බලන්න ඕනනේ. සූත්‍රයේ තියෙන හැටියට අපි කාරණේ අපි සූත්‍රයේ තියෙන ඕන්න යාතේ සන්තේ සංසත්තානං තම්මා තම්මා සත්තනිකාය චුති නේද? දැන් මරණය ගත්තොත් මරණය ඔය විභංග කරපු හැටිනේ. ඒ සත්වයන්ගේ ඒ සත්වයන්ගේ තම්මා තම්මා සත්තනිකාය ඒ සත්වනිකායන්ගෙන් චුති චුත වීමක් වේද? චුත වීමක් වේද කියන්නේ චුත වෙනවා කියන එකනේ. මේ කියන්නේ චුත වෙන්න පෙර සත්‍යා හෝ චුත වුණ සත්‍යයන් නෙවෙයි. කියන්නේ චුත වෙනවා කියන්නේ මොකද්ද?
වීමක්.
අන්න ඒකයි අපි හොයාගෙන. දැන් චුත වෙච්ච සත්‍යයට චුත වෙනවා කියන්නේ නැහැනේ. නේද? අපි ඊට වඩා ලේසි මෙන්න මෙහෙම ගමු. අන්තරදානං අතුරුදහන් වෙනවා කියන. අතුරුදහන් වෙනවා. වචන කීපයන්තනේ. චුත්ති චාවරන්තා වේදෝ අන්තරදානං මච්ච මරණං කාලක්‍රියා කන්දානං වේදෝ කනේබ රසනික්කේ. ඔය විදිහට වචන තියෙනවනේ. අන්තරදාන අපිට හුරුයිනේ අතුරුදහන් වෙනවා. මේ කියන්නේ අතුරුදහන් වෙන්න කලින් කෙනා හෝ අතුරුදහන් වුණ කෙනානේ. අතුරුදහන් වීම. ඇතරම අපි කියනෝනේ කෙනෙක් ආන්ත්‍රා වුණා මේ අතුරුදහන් වෙලා කියලා. අතුරුදහන් වෙනවා කියන වචනේ සිංහල වචනේ අපිට තොරුයිනේ. අතුරුදහන් වෙනවා කියන්නේ අතුරුදහන් වෙන්න කලින් කෙනා හෝ එතකොට ඉන්නවනේ. අතුරුදහන් වුණ කෙනා එතකොට කෙනෙක්නේ. මෙතනද කියලා තියෙන්නේ අන්තරදානම් අතුරුදහන් වීම. අතුරුදහන් වීම කියන එක නැහැනේ වෙන්නේ. ඇත්තටම වෙනවනේ සත්‍යක්නේ. අන්නේ සත්‍යක්. හැබැයි ඒ සත්‍ය අතුරුදහන් වෙච්ච කෙනා හෝ අතුරුදහන් වෙන්න කලින් කෙනා නෙමෙයි. අතුරුදහන් වීම කියන එකයි මේ වසන්ත මහත්මිය අපිට හෙවිය යුත්තේ. අතුරුදහන් වීම එහෙම නැත්නම් ඔපිනියාම විනාශ වීම ආදි වශයෙන් නම් ගණනාවකින් සඳහන් කරන අතුරුදහන් වීම කියලා කියමු අපි. අන්න ඒ වගේ තැන්වලදී මේ වසන්ත මහත්මිය අපි යොමු කරන යුත්තේ අන්න ඒ වගේ දෙයකට. අපි හිතමු මරණය, අපි හිතමු වෙන මේ වගේ ජරා මරණ ගැන කියපු මම ජරාවට පොඩි ජරා කියන දිරීමට පුංචි තනිදර්ශන උදාහරණයක් කියනවා. දැන් ජරා ජීර්ණතා. ජීර්ණතා කියන්නේ දිරනවා. ජීර්ණතා කියන දිරන භවෙන් යුක්තයි කියන එක. අපි හිතමු දිරනවා දත් කියලා කියමු. ඒකට මෙතෙන්දී පැහැදිලි කරන්නේ දිරන්න කලින් දත් හෝ දිරුණු දත් නෙමෙයි. දිරීම කියන්නේ මොකද්ද? දත් දිරනවනේ. අපි හිතමු අස්ති දිරනවා කියලා. අපේ ශරීරය අස්තිරනෝනේ කාලයකට. දිරන්න කලින් අස්ති හෝ දිරන ලද දිරපු අස්තිනේ දිරීම කියන්නේ මොකද්ද? අන්න බලන්න. පාලි චම් පැලෙනවා. අපි හිතමු කෙස් වගේ සම පැලෙනවා. කෙස් පැන අපි හිතමු කෙස් පැලෙනවා කියලා. පැලෙන්න කලින් කෙස් හෝ පැලුණු කෙස් නෙවෙයි පාලිච්චං. පැලීම කියන්නේ මොකද්ද? අන්න ඒ පැලීම කියන්නේ මොකක්ද කියලා හොයාගෙන හොයාගෙන යනවා. එතකොට පැලීම දැන් පැලෙන්න කලින් කෙස් ගැන මට අවබෝධයක් තියෙනවා. පැලුණු කෙස් ගැන මට අදහසක් තියෙනවා. නමුත් පැලුණු කෙස් කියන වචනේ වාග්ය තුනක් බොරුවකුත් නෑ අසත්‍යකුත් නෑ. පැලුණු කෙස් හොයාගෙන යද්දී අන්න ඒ සත්‍ය ඔස්සේ හොයන් යද්දී ඒ සත්‍යට ඇත්තටම ඒ යෙදීමට ලං වෙන ඒදීම ඒ සිදුවීමක් නේ. ඇත්තට මේක දෙයකට යන්නේ නේ සිදුවීමට ඇත්තටම ඒක ලං වෙන පුළුවන්. පැලුණු කෙස් වලට අපිට ලං වෙන පුළුවන් නේද? මෙන්න මේක තමයි පැරිච්ච කෙස් ගහ කියලා. පුළුවන්. ඔව් පැලෙන්න කලිනුත් මෙන්න පැලෙන්න කලින් කෙස් ගහ මෙන්න පැරිච්ච කෙස් ගහ. නමුත් පැලීම පැලෙනවා කියන තේනවනේ. නේ. පැලෙනවා කියන එක හොයාගන්න පුළුවන් ද අපිට? බොරුවකුත් නේ. හැබැයි පැලෙනවා කියන එක. පැලෙන්න කලිනුත් පැලුණට පස්සෙත් නේ පැලෙනවා. කෙස් පැලෙනවා. කෙස් ගැන නෙවෙයි කියන්නේ පැලෙනවා. එහෙමයි. පාලිච්චන්. පැලෙන්නේ නැත්තේ නෑනේ, පැලෙනවනේ. ඒ සිද්ධියට, ඒ සිදුවීමට හොඳට විමසගෙන 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 ගියොත් ලං වෙන්න පුළුවන් ද අපිට?
ලං වෙන්න හම්බෙන්නේ නැහැ වගේ සාමාන්‍යයෙන්.
ලං ඒ හැබැයි ඒ සිද්ධිය බොරුවක්ද?
බොරුවක්.
පැලෙනවා කියන්නේ ඇත්තක් නේ. පැලෙනවා කියන්නේ ඇත්ත. හැබැයි මේ පැලෙනවා කියන ඇත්තට දෙයකට යන්නේ නැතුව, දෙයකට කියන්නේ පැලිච්ච කෙස් වලට යන්නේ නැතිව ලං වෙන්න පුළුවන්ද? ඇත්තටම එතකොට ඒ සිදුවීමට අපිට හොයද්දි, සිදුවීම හොයද්දි පිහිටන්න පුළුවන් ද ඒ සිදුවීම? මෙන්න මේකයි පැලීම කියලා අපිට පිහිටන්න පුළුවන්ද? මෙන්න මේක තමයි. එහෙනම් ඒ පැලෙනවා කියන කාරණයට මම මගේ හරි මගේ ආත්මය කියලා හරි දාන එක සුදුසුයිද?
මොකද සුදුසු?
සුදුසු නෑනේ, සුදුසු නෑ. හැබැයි මේ කියන්නේ කෙස් පැලීම කියන එක නොලැබීම ආපහු විදිහකට මට ලැබීම කියන එක එහෙමත් නෙවෙයි. ඔන්න ඒකත් අදහසක් ඇටියට ගන්න. මොකද්ද කෙස් පැලීම කියන කාරණේ ඇත්තටම මෙතනින් දැක්කනම් හරියට මේක නුවණ භාවිත වෙලා, නුවණ භාවිත වුණා නම්, නුවණ භාවිත වුණා නම් ඇත්තටම වෙන්නේ එකෙන් ඈතර වීම. හැබැයි පැලීම නොලැබීම ආපහු ලැබීමක් වුණොත් ඒක ආපහු නොපැවැත්මේ පැවැත්ම කරා යමක් වෙනවා. ඒකට කියනහට විභවේන බවන් නිස්සරණ මහෝ. නොපැවැත්මෙන් පැවැත්ම කරා යනවා. ඒක ආපහු පැවැත්ම ආත්මමාදයකට තවත් සාසත් මේ විභවය කියන දෘෂ්ටියට යන්නත් පුළුවන්කම ඉදහසර සකස් වෙනවා. ඒ හරි, ඒ නිසා මේ වසන්ත මහත්මයා දැන් අර අපි ඔය කියන කාරණා මේක මොකද්ද කියලා අර හොයන්න යමු වීම කියන තැන හරීම හරි වැදගත් වෙන දෙයක්. ඉතින් අර එතෙන්දී නුවණක් ඇති වුණොත් අපි සිතිවිල්ලකින් දාන්නේ නැතුව නුවණකින් දැකීම සිදු වුණොත් උතුමයන් හැවේ අර ධම්මේ ඥානං ධර්මතාවයනේ. ධර්මයේ ඥාන ඇති වුණොත් අන්වේ ඥාන, ඒ කියන්නේ ඒක හරියට වෙන මේ වගේ. ඔව්, අපි අර අපි ලොකු සයින්හන්සෙත් මතක් කරන්නේ උපමාවක් සහ අපි කලිනුත් කියපු කඩුවක් ගිලිද්දි ඒක කට ඇතුලේ ඇකිලෙන වගේ දකින්න. දැක්කට පස්සේ යාට මොකද වෙන්නේ? අයියෝ මියා කලින් මේ ඒක දැක්කට පස්සේ ආයි දෙවෙනි සැරේට මැජික් කාර්යය ඒක පෙන්නද්දි එයාට අදහස කලින් රැවටුණාට දැන් රැවටෙනවද? ඒක ගිලිද්දිම දෙවෙනි සැරේ ගිලිනවා, දැන් රැවටෙන්නේ නැහැ. එහෙනම් එයා අතීතයට හෝ අනාගතයට යන්න ඕනේ නැහැ. එයාට වැටහීමක් තියෙනව මොකද්ද? අතීතේ වුණා නම් උනේ
මේ විදිහටමයි.
අනාගතේ කරත් ආපහු සැරයක් මැජික් වෙන්නකොට කරන්නේ මේ විදිහටමයි කියලා අතීතයට යෑමක් හෝ අනාගතයට යෑමක් හෝ අන්වේ ඥානයක් කියලා යන්නේ නැහැ. ධම්මේ ඥානම ඇති තැන නුවණින් දැක්කනේ. මේ කරන්නේ බොරුවක් කියලා නුවණින් දැක්කනේ. ඒ දැක්ස තැන ආයි මේ අතීතයට හෝ අනාගතයට ගිහිලා මේක මෙහෙමයි මෙහෙමයි වුණේ කියලා එයාට වැටහීමක්, එයාට නුවණක් ඇති වෙනවා. ඒක අර කඩුව ගිනීමේ උපමාව හරි තීව්‍රයි, හරි ලස්සනයි. ඉතින් එතෙන්දී වසන්ත මහත්මයා අපි කුමන හෝ කාරණයක් වේවා ඒ බුද්ධ වචනේ පැහැදිලි කරලා තියෙන මොකද? දැන් මම අර නිදර්ශන දෙකක් වෙන ජරා මරණ ගැන ඔබතුමා මතක කරපුවා. ජරා දිරනවා කියනකොට කෙස් දිරනවා කියන තැනින් කතා මරණ ජීවත් වෙන කෙනෙක් නෙවෙයි මැරිච්ච දේහයක් නෙවෙයි. මැරෙනවා කියන්නේ මොකද්ද? අන්න ඒ විදිහට හොයාගෙන යමක් කරන්න පුළුවන් නම් අපිට මේ දහම සමීප වීමට ඇති විය හැකියාව ගොඩාක් වැඩි.
ඒක තමයි සාන්වාස. දැන් ඔතන දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේම මෙතන අපි විතර අහලා තියෙන දෙයක් නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. ඉතින් දැන් මෙතන දැන් පිළිවෙලකට ගත්තොත් මේක රීකීව දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. නමුත් දැන් මාර්ගය තියෙන්නේ නිකන් අපි මේ වගේ පිළිවෙලකට වත්තහම දැනෙන්නේ පස්සේ වගේ. නමුත් නිරෝධය දැකපු කෙනා නේද ස්වාමීන් වහන්සේ යාට මාර්ගය වඩන්න පුළුවන්. එහෙම දෙයක් මහල තියෙනවා.
මෙහිමයි මහත්මයා යම් කිසි කාරණයක් අපිටම දිරන මැරෙනවා කියන එක පිරිසිඳ දකිද්දී පිරිසිඳ දකිද්දී මේ පිරිසිඳ දකිනකොට එතන ගවම්පති සූත්‍රයේ ගමු ගවම්පති සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා ඒ කියන්නේ දුක පිරිසිඳ දකිද්දී සමුදය ප්‍රහාණය වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා මොකද වැඩෙනවා කියලා සඳහන් වෙනවා නේ නේද ඒ ප්‍රතිපදාත්මකව ගවම්පති සූත්‍රයේ පැහැදිලි කරනවා නේ කාරණය
ඒ කියන්නේ හතරම එකටම තියෙනවා වගේ දෙයක් තමයි පේන්නේ. කියන්නේ දැන් දුක පිරිසිඳ දක්නවා කියන්නේ කෙනෙක් එතනම එයාට අනිත් සත්‍ය හතරත් වැටහිලායි කියන එකද සාමනාංශය අදහස් කරන්නේ.
මෙහිමයි මහත්මයා දැන් ඔතෙන්දී හතරක් හැටියට ගණ 1 2 3 4 හෝ 1 කියලා හෝ ගණනය කරන්න වෙන්නේ ඇත්තම මහත්මයා ඉන්න කෙනෙක්ට කරුණක් කියලා දෙද්දීනේ.
නමුත්
ඕ ඒ කියන්නේ ආර්ය සත්‍ය දුක පිරිසිඳ දැකිය යුත්තක් සමුදය ප්‍රහාණය කළ යුත්තක් නිරෝධය සාක්ෂාත් කර යුත්තක් මග වැඩීමක් කියලා අපි කියන්නේ ඉන්න කෙනෙකුට කරුණු හැටියට හතරක් අරගෙන ඒ හතර විස්තර කිරීමේදී නමුත් මග වැඩෙද්දී ඇත්තට මේ කියන්නේ ආර්ය සත්‍ය කියලා කියන්නේ ආරේ සත්‍ය කියන්නේ මාර්ගයේ වැඩීමක්නේ. ඒ මාර්ගයේ වැඩෙද්දී ඒකේ කෘත්‍ය හතරක් වෙනවා. ඒක වෙනම කාරණයක්. නමුත් දුක පිරිසිඳ දකිද්දී ආයි වෙන වෙනම මේ ගැන කතා කළ යුතුවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙහෙම සඳහන් කරනවා මේ යෝනුකෝ අවසෝ දුක්ඛං පස්සති. මේ ගවම්පති සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනු දෙනවා මේ යෝනුකෝ අවස්ත ඇවැත්නේ යමෙක් දුක්ඛම් පස්සති උන දුක දකිනා මෙතන කියන්නේ මොකද මේ දුක දකිනකොද දකිද්දී හොඳේ පස්සති කියන්නේ ඉන්න කෙනෙක් තියෙන දෙයක් දකිනවනේ දුක පිරිසිදු දකිදී අපිටම ජරා මරණයේ පිරිසිදු දුක හැටියට අපි ගමු ජරා මරණ ආදේශ කරු දුක වෙනුවට අපි ගමු දැන් ජරා මරණ පස්සති වෙද්දි දුක්ඛ සමුදයම්පි සෝපස්සති. අන ජරා මරණ සමුදයත් එයා දකිනවා. දුක්ඛ නිරෝධම්පි පස්සති. ජරා මරණ දාගත්ත නිසා ජරා මරණ නිරෝධයත් නිරෝධම්පි. අන දුක්ඛ නිරෝධං අපි. දුක්ඛ නිරෝධයද පස්සති දකි. දුක්ඛ නිරෝධගාමිනින් පටිපදංපි පස්සති. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවද දකින්නවා ඔබතුමා අහපු ප්‍රශ්නේ ඇත්තම අර ඉන්න කෙනෙක්ට මේකෙන් පස්සේ මේක නේද වගේ අදහසක් ආවේ හැබැයි චතුරාර්ය සත්‍ය කියන වචනේ හැබෑම අර්ථය අපි දැන් අපි කතා කරේ ෆෝන් එකක් බවට පත් වෙන්නේ කතා කරද්දිනේ
එහෙම
නැත්නම් උපකරණයක් විතරයි පෑනක් වෙන්නේ ලියද්දිනේ නැත්නම් උපකරණයක් විතරයි අර ඒ වගේ පිහියක් වෙන්නේ එළවලු හරි මොන වගේ ආර්ය සත්‍යයක් කියන කරුණු ඉන්න කෙනෙකුට කරුණු කියඳීමක් කියන්න පුළුවන් හැබැයි මෙතෙන්දි ප්‍රතිපදාව භාවිත වෙද්දී දුක විතරක් පිරිසිඳ දැකලා නතර වෙන්නේ නැහැ කෘත්‍ය හතරක් වගේ පැහැදිලි. හැබැයි කෘත්‍ය හතරක් වුණාට මේක දුක පිරිසිඳ දුක්ඛම් පස්සති වෙද්දි දුක්ඛ සමුදයම්පි දුක්ඛ නිරෝධම්පි දුක්ඛ නිරෝධගාමිනින්පි ගාමිනින් පටිපදම්පි පස්සති. ඒ විදිහට මේ හතරටම පිළිවෙලින් දක්වලා දෙනවා. ඉතින් අර අපිටම ඇහෙනවා කියන එක පිරිසිඳයි. අපිටම උන ශබ්දයක් ඇහෙනවා. මේ ඇහෙනවා කියන එක ඔස්සේ එයා හිතන රටාවක් එක්ක එයාගේ හිතන ගතියක් එක්ක කල්‍යාණ මිත්‍රේ කරෙන් ඉතුරු වෙන ප්‍රතිපදාවක් දේශනා කරද්දී පැහැදිලි කරද්දී ඊට අනුගත වෙද්දී උන්න ආරි සත්‍ය හතර මේ තුල පුළු ගෙන්නනවා. ඔබතුමාට පුළුවන් නම් පහුගිය දවසර අර චතුරාර්ය සත්‍ය කියලා ධර්ම සාකච්ඡාවක් දාන තිබුණා. ඒක අහන්න පුළුවන් කමක් තියෙනවා ගොඩක් පැටිවි.
සංස්මි ළඟදී කරපු එකද සෝනස?
ළඟදී කරපු සාකච්ඡාවක්. මේ ඒ සාකච්ඡාවේදී ওই කාරණේ ඒකේ ස්වාමීන් වහන්සේ මේ ඇත්තම ස්වාමීන් වහන්සේ අපි වැඩෙන්නේ ස්ථානෙට වැඩපු අවස්ථාවක මේ කරපු සාකච්ඡාවක් එක්කයි තියෙන්නේ. ඒ කාරණේදී ස්වාමීන් වහන්සේ ඔය ඇහෙනවා කියන කාරණේ පදනම් කරගෙන හරි ප්‍රායෝගික විදිහට මේ ආර්ය සත්‍යෙම කුළු ගැන්වෙන විදිහට මේ ඉගෙන විස්තර කරලා තියෙනවා. එතෙන්ට පොඩ්ඩක් ඒක පොඩ්ඩක් මේ අහන්න පුළුවන් නම් 300 මේ ගානක මේ සාකච්ඡාව.
දැන් මේ වගේම තව පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ දැන් අර ඊළඟට මට මේ දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ද්විතීයික ඥානවත් සූත්‍රය තුන්හන්සේගේ දේශනාවල් සඳහන් වෙලා තියෙන මම අහලා තියෙනවා. ඒ කියන්නේ අර සත්‍ය ඥානයි කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් පරිසම්පාදයේ මේ යුගල කියන්නේ දොළොස් ආකාර යුගල වශයෙන් 11 ගත්තාම ඒ හැම එකකම දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර. ඊට පස්සේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ. දැන් ඒක අපි දැන් අපි හිතලා දැන් මේක ඉස්සලා අපි දැන් හිතනවනේ. ඒත් දැන් අතීතයේදී තේනම් මේ විදිහට කියලා. ඊට පස්සේ වර්තමානයේ ඊට පස්සේ අනාගතයේ. එතකොට කරුණා 2 2 2 එතකොට 6යි. ඊට පස්සේ දැන් ඒ එතනදී ස්වාමීන් වහන්සේ දැන් එතනදී ඒකද ස්වාමීන් වහන්සේ කියන්නේ ඔය පුබ්බන්තේ ඥානය කියන්නේ පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බත් අපරන්තේ ඥානං පරිසම්පාදේ ඥානං කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට ඒ ඔය හතරත් ඒ හයත් දැනගන්න ඒ දැනගන්න ඥානය කියන්නේ ඒකෙත් අනිත්‍ය සංකත අපටි සම්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියන ඒ තුලින් දැක ගන්නා ඥානයේද ස්වාමීන් වහන්සේ එතකොට හත් වෙනික ඇවිල්ලා ඒ කියන්නේ සත් ඒ 77ක් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ එතකොට ඒ හත් වෙනි ඥානයේ ඇති වෙන එකද ස්වාමීන් වහන්සේ අර දැන් ඒ දහම් ඇසින් දැකීම ඒකේ තියෙන පරිසම්පන්න ස්වභාවයත් කියන එක ඒ දැකගන්න එකද ස්වාමීන් වහන්සේ අර ලෝකකාමගුණ සූත්‍රයේ අර ශ්‍රේය ආයතනෙ වෙති තබ්බා කියලා කියන්නේ ඒ වගේ ඒකටමද?
ඔව් මෙතන මේ ද්විතීය ඥානවන්ත සූත්‍රයේදී වසන්ත මාතය සත්‍ය සත්‍යෝ කියන්නේ මහණෙනි නුඹලාට 77ක් වූ ඥානවත්තුනි ඥානවස්තුන් දේශිස්සාමි දේශනා කරමි. ඒකෙන් පැහැදිලි වෙනව නේද මේ ඉන්න භික්ෂූන් වහන්සේලාට ඥාන 77ක් ගැන කියලා දෙනවා කියලා.
ඒක
හිතන්නක ඔබතුමා මේ ඔබතුමාගෙන් කැනඩාවේ මේ ඉන්නේ කවුරු හරි කැනඩාවට ඇවිල්ලා කවුරු හරි පාරක් අහන මාර්ගයක්. අහන්නේ පාර කියන්නේ මේ ගමන් කිරීමක් ගැන අහන්නේ. හැබැයි ඔබතුමා මේ මෙන්න මේ පාරේ යන්න මෙතනින් හැරෙන්න මෙතනින් තා ඉදිරියට යන්න කියලා මං සලකුණු ටිකක් නේද කියන්නේ ඒ ගමනාන්තය දක්වා මං සලකුණු ටික 1 2 3 කියලා සංඛ්‍යාත්මකව කියනවනේ.
එහෙසමනේ
කවුරු හරි ඇහුවොත් ඒ මං සලකුණු ටිකක් සංඛ්‍යාත්මකව මෙන්න මෙච්චරයි කියලා ගණනය කරලා ගණන් කරලා කියන්න පුළුවන්. හැබැයි ඒක අහගන්න කෙනා ඒක අහගන්න කෙනා ගමන් කරද්දී මං සලකුණු කෙන කාරණේ අදාළ වෙනවද? ඒ කියන්නේ මං අහන්නේ මේ අදාළ වෙනවා අහ මූලික වශයෙන් අහගනිද්දී. හැබැයි ගමන කියන්නේ ගමන් කරනවා කියන්නේ මං සලකුණුද කියලා ඇහුවොතින්
ඒක වෙන්නේ නැහැ.
ඒක වෙන්නේ අන්න ඒ වගේ තමයි වසන්ත මාත්‍යා මේ ඥානවත් සූත්‍රයේදී ඥානං කියන්නේ අන්නේ තෙන්දි මේ සිහිපත් කරන්නේ හරියට මේ 77ක් නැත්නම් 77ක් ඥාන සත්‍ය සත්‍රියෝ මේ කියලා එහෙම හෝ එහෙම නැත්නම් අපි මෙතෙන් දෙක අතුතින් මේ පළවෙනි සූත්‍රෙදි පැහැදිලි කරන ඕනි ඥාන චතුචත්තාලිසං 44ක් හැටියට ගණනය කරලා කියපු ඥානය ගණනය කරලා කියන වෙන මෙච්චර මෙහෙමයි කියලා. හැබැයි භාවිත වෙද්දී
එහෙම එහෙම දෙයක් නැහැ සානස. ඒ ධර්ම ඥානේ ආවට පස්සේ අර සලකුණ කියන එක මට තේරෙනවා සානස. දැන් කියන අපිට මේ නගරයක් මට
තේරෙනවා. අන්න ඒ වගේ දැන් ඔබතුමා ඉන්න කෙනෙකුට කියන ඉන්න කෙනෙකුට මාර්ගය ගැන මං සලකුණු කියන වගේ තමයි මෙන්න මෙච්චර 44ක් එහෙම නැත්නම් 77ක් කියලා දෙනවා වික්ෂුන් වහන්සේලාට. ඉන්න වික්ෂුන් වහන්සේලාට මෙච්චර ඥාන සංඛ්‍යාවක් වැඩෙනවා කියලා දෙනවා. හැබැයි භාවිත කරද්දි, හැබැයි ගමන යද්දි, ගමන් කරනවා කියන්නේ මංසලකුණු සංඛ්‍යාව නෙමෙයි. අන්න ඒ අදහස ගත්තට පස්සේ ඔය ගැටලුව එන්නේ නෑ මහත්මයා.
මට තේරෙනවා සාමතේ එක හරියම ලස්සනයි හොඳයි පැහැදුණා. දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර ලෝක කාමගුණ සූත්‍රයේ බුදුජානක වහන්සේ කියනවානේ මටත් මේ මම බෝධිසත්වයන් කාලයේදී ඒ විග්‍රහයක් කරලා ස්වාමීන් වහන්සේලට පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් අස නිරුද්ධ වේද ඒ කියන්නේ රූප සංඥාව නිරුද්ධ වේද එතන එහෙන ඒ ආයතන දත යුතුය කියලා බුදුජානක වහන්සේ ඔය කෙටිින් දේශනාවක් කරනවා එතනදී කියලා. ඊට පස්සේ ඉන්නේ මං හිතන්නේ මහා කච්චානගත ස්වාමීන් වහන්සේ මට මතක නැහැ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඉන්නේ මේ විග්‍රහ කරලා දෙන්නේ මේ සේ ආයත නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේ මං හිතන්නේ විග්‍රහ කරනවා විශාල වශයෙන්. එතකොට ඒ ඔය සේ ආයතනේ කියන එක ඒ ආයතනේ කියලා පාවිච්චි කරන කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මේ ඒ ආයතනේ කියලා. ඒතර ඒකද ස්වාමීන් වහන්සේ මේ අර ඥාණිය තුලින් ඉපදෙන හත් වෙන ආයතන වගේ දෙයක් කියලා කියන්නේ. දැන් මේ සූත්‍ර දෙකත් එක්ක ගලපලා මේ සූත්‍ර වල ගත්තාම අර දැන් මේවා අපි විභජ්‍ය කරලා ගත්තර 44 ඒ කියන්නේ 44 ඥානයක් මේ 66 77 ඥානයක් ඒ වගේ ඒවා අර සලකුණු වලට ගත්තට ඊට පස්සේ අවසානයේ අවුට්කම් එක ස්වාමීන් වහන්සේ
මේක ගත්තට පස්සේ මේ දැන් සේ ආයතන කියන්නේ සේ කියලා කියන්නේ මේ පාලියේ ඒ කියන අර්ථය තමයි. ඒ සේ ආයතනේ වේදිතබ්බේ කියලා කියන්නේ දැන් ඒක අර දිග සූත්‍රනේ මේ කාමගුණ සූත්‍රයත් එක්කනේ ඔය සිපත්. ඔව් ලෝක කාමගුණ නැත්නම් කාමගුණ සූත්‍රයත් එක්කනේ කාරණේ ගැන මේ කාරණා ඉස්මතු වෙන්නේ. කපණ සූත්‍රේ මාදි තියෙන්නේ. එතකොට
සංගීත
කාරණා ඔව්
දැන් බුදුරජාණන් වහන්සේ ඒ පද ටික කියලා ධම්සභාවෙත් නික්මලා යනවා නේද ස්වාමීන් වහන්සේ වඩින කොටියට. එතකොට ස්වාමීන් වහන්සේලාට මේක තේරෙන්නේ නැතුව ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේක පැහැදිලි කරලා දෙලා ආනන්ද බුදුරජාණන් වහන්සේ ඉගෙන මේක අසල ධාරණය කර මේ දරා ගන්න නේද ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඔව් කියන ස්වාමීන් වහන්සේ
ඔව් ඒකේ තියෙනවනේ මහත තස්මාතිහ බික්කවේ සේ ආයතනේ වේදිතබ්බේ මේ ආයතන වේදිතබ්බේ කියන එක කියන්නේ වේදිතබ්බේ කියන්නේ දත යුතුයි කියලා තමයි කියන්නේ. ඔව් යත්ත චක්කුංච නිරුජ්ජති රූප සංඥාච්ච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. ඒ සූත්‍රයද නැත්නම් වෙන
නෑ ඒක තමයි සංවිතනිකාය 4 තියෙන සම්මන්ස ලෝක එක ලෝක කාමගුණත් කියනවා කාමගුණත් කියලා කියනවා. ඔබවන්සේ ඒක බලපතනම හිතන හරි ප්‍රශ්නේ තියෙන මා ස්වාමීන් වහන්සේ දැන් ඒ බුදුජාන වහන්සේ එතන එහෙම කෙටින් කියලා කිය දේශනාව ආනන්ද හාමුදුරුව මේ විස්තරාත්මකව පැහැදිලි කරනවා. ඒ කියන්නේ යම් මේක දැන් අපි දැන් හිතලා නිගන්නේ. නමුත් දැන් ප්‍රඥාව කියන එක හිතීමක් අහුවෙන්න විදිහක් නැහැනේ. ඒ දැක්මක්නේ පස්සති නැත්නම් විචාරණේ නෙමෙයි. එතකොට එතන
සමාවෙන්න මට යම් කාලෙක දුරකථනයේ මුතුමක් ඇවිල්ලා යම් කාලයක් මේ මගේ හැරුණා.
ස්වාමීනාස නැහැ ස්වාමීනාස මේ සංගතනිකායේ 4 වෙනි ස්වාමීනාස මේ සූත්‍ර දේශනාව තියෙන්නේ. එතකොට මේක බුදුජාන වහන්සේ මේ කෙටියෙන් දේශනා කළා උන්වහන්සේ නික්මලා වඩිනවනේ පිටියට. එතකොට මේ ආනන්ද ස්වාමීනාසනේ මේක විස්තරාත්මකව දේශනා කරන්නේ. ඒතර මේ සේ ආයතනෙ උපදවා ගන්න කියලා කියන්නේ දැන් Tamanට දැන් විඥාණය කියන්නේ හිතල ගන්න පුළුවන් ආයතනයක් නෙමෙයි මේ ප්‍රඥාවට හව ගෝචර දෙයක් නේ. සෝනස් එතකොට දැන් ඒකේදී කියන්නේ මේ රූප ඇස නිරුද්ධ ඇස නිරුද්ධයි එතකොට දැන් රූප සංඥාවත් නිරුද්ධයි නං ඒක ඇති කරගන්න අවශ්‍ය කරන ආයතනේ ඔබ උපදවා ගන්න කියලා තමයි ඒකේ මට තේරෙන සෝනස් කියන්නේ එහෙමද සෝනස්
හොඳයි එතෙන්දි මහත්මයා අපි ගමු මේ සේ ආයතනය කියන්නේ සේ කියන්නේ ඒ ආයතනේ සේ ආයතනේ ඒ ආයතනේ වේලි තබේ දත යුතුයි කියලානේ
ඒ සම්බෝධ
ගොඩාක් දුරට යන්නේම නැතුව ඇස කියන්නේ මොකද්ද කියන ඇස කියන්නේ මොකද්ද කියලා හොයද්දී අපි සාමාන්‍යයෙන් අපි කටවහරට අවතින් අපි කියනෝ නේද මේ වලකට වැටිච්ච මිනිස්සෙකුට නැත්නම් ලිඳකට වැටිච්ච මිනිස්සෙකුට ලිං කටින් උමක් ගොඩ එනවන කියලා කියනවනේ නේද අපි කියනවා හරි يعني ලිං කටින් වැටිච්ච මිනිස්සයා ඒ ලිං කටින්මයි ගොඩ එන්නේ හරි අපි ගනිමු අපි ඇහෙන් නම් ලෝකෙට අහුවෙලා තියෙන්නේ ඇහැ කියන්නේ මොකද්ද කියලා පිරිසිඳ දැකීම තුලින්ම තමයි ගොඩ ආයුත් අන්න එතනදී තමයි සේ ආයතන ඒ ආයතන අර කාරණා ගොඩක් කියපු නිසා තමයි වේදිතබ්බේ කියලා කියන්නේ එතනදී අන්න එතනත් එක්ක අපි අදහසක් ගන්නතින් හරි පහසුයි මහත්මයා දැන් ඒක අර විස්තර තියෙන තේනාවසෝ සාදුකං මානසිකරෝත ඒවමාසෝති කියලා මම ආනන්ද සංඝහන්ස විස්තර කියනවනේ සේ ආයතනේ වේදි තබ්බේ යත් චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදි තබ්බේ අපි බලමු යත් චක්කුංච නිරුජ්ජති ඇසද නිරුද්ධ වෙයි හරි නිරුද්ධ වෙන්න කලින් අපි ඇහැ කියන්නේ මොකද්ද කියලා දැන් චක්කුංච ඇසද නිරුජ්ජති නිරුද්ධ වෙයි නිරුද්ධ වෙන කලින් ඇස නිරුද්ධ වෙන කලින් නිරුද්ධ වෙන ඇහැ මොකද්ද කියලා හොයාගෙන ඉන්න ඕනනේ ඊට පස්සේ රූප සංඥාච රූප කියන්නේ රූප සංඥා කියලා හඳුනා ගැනීමද විරජ්‍යති රූප හඳුනා ගැනීමද විරජ්‍යති කියන්නේ නොයලෙයි හරි නොයලෙන්න කලින් රූප හඳුනා ගැනීම කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනනේ එක්කෝ ඇහැ ඔස්සේ හොයාගෙන යන්න ඕන නැත්තම් රූප හඳුනා ගැනීම අපි මෙන්න මෙහෙම මේ ප්‍රායෝගික කාරණයකට එමුකෝ. ඔන්න මට රූපයක් පේනවා. අපි ප්‍රායෝගික වෙමු පොඩ්ඩක්. දහම ප්‍රායෝගික නිසා මට රූපයක් පේනවා. හරි. මට රූපයක් පේනවා කියන තැනට ගියාට පස්සේ ප්‍රායෝගිකව සිහිපත් කරන්නේ මම කියන්නේ කවුද? මට කියන්නේ මමනේ. මම කියලා කියන්නේ වසන්ත මුද්‍රිකේ කියන වසන්ත කියන නමටද වසන්ත කියන නමෙන් ඔබතුමා විතරක් නෙවෙයිනේ තවත් ඉන්නවනේ එහෙනම් ඔය වයන්නටයි සයන්නටයි අල්නයන්ටයි තයන්නටයි මම කියනවද එහෙනම් ඒකට කියන්නේ ඔබතුමාගේ හිස අතපය බාහිර හැඩයටද මම කියලා කියන්නේ එහෙම කියන්නත් බෑනේ ඊළඟට ඔබතුමා දෙගෙන මම ඉන්නේ ඔබතුමාගේ මොලේද කියලා හෙවතින් මම ඉන්නේ
එක්කමයි
ඒ කියන්නේ ඒ ඔබතුමාගේ හදවතේද ඉන්නේ කියලා හෙවතින් කියන්න පුළුවන්ද
එක්කමයි
අනවයන්ටින් මම කියන දේ ඒ හොයාගන්න බෑනේ නමුත් ඒ රූප පේනවා මට මගේ හැට රූපයක් පේන්න නඳුන ගන්නවා මට මාව හොයාගන්න බෑනේ නේද එතකොට මම ඇහුවොතින් ඇත්තටම රූපයක් පේනවනේ තෝ ඇහෙන් අහන අපි හිතමු මේ ලෝකෙන් අපි හිතන විදියක් හොඳේ ඇහෙන් අහනවා ඇහෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඇහෙන් අහනවා ඉස්සරහ තියෙන මේ මේසේ ඔයා අඳුරගත්ත නේද රූප සංඥාක්නේ අඳුරගත්ත නේද කියලා ඇහුවට පස්සේ ඔව් මම ඇහැට කතා කරන්න පුළුවන් නම් ඇහැ කියයි ඔව් ඇහෙන් රූපයක් පේනවා හැබැයි මට මේස කතාවක් නැහැ මේස කාටද මට බලන්න එතන කිසි ගැළපීමක් නැහැ නේද කිසිම සුජාත භාවයක් නැහැ නේද එතන මට මේසේ පේනවා එහෙම ගමු මට මේසේ පේනවා හරි මට කියන්නේ එකයි, මේසය කියන්නේ දෙකයි, පේනවා කියන්නේ තුනයි. මට කියන්නේ මමනේ. මම කියන්නේ අකුරු නේද? මම කියන්නේ මගේ ඔළුවටද, අතටද? කියන්නේ ඒක ඔළුව කෙරෙකොත් ඒක මගේ ඔළුව මිසක මම නෙමෙයි. මගේ කකුල කිව්වොත් ඒක මගේ මිසක මම නෙමෙයි. එහෙනම් මම ඉන්නේ හදවතේද, නැත්නම් මොලේද? එහෙම කියන්න බෑ. හැබැයි කියනවා මට රූප පේනවා, මට මේසේ පේනවා. පේන්නේ හැටනේ ඇහෙන් අහන ඔයාට මේසේ එනවද කියලා, මේසේ පේනවද කියලා. නෑ නෑ මට කියන්නේ ඇහ කතා කරොත් ඇහ කියාවේ මට පේනවා මිසක මට මේස කතාවක් නෑ. එහෙනම් ඇහැට පේනවා මට තමයි මේස කතාවක්. හැබැයි මට මේස කතාවකට මම කවුද කියලා හෙව්වට මට උත්තරයක් දී ගන්නත් බෑ. මේක හරි හතර බීරි කතාවනේ, හරි
අපබ්‍රහස
හරි. මේ මොකද්ද? මේ පරස්පරයි නොගැලපීමක් තියෙනවා, කිසිම සුජාත භාවයක් නැහැ. නමුත් අපි මේ දේවල් ඔක්කොම එකට එකතු කරලා හදාගෙන නේද මේ වැඩේ කරගෙන යන්නේ? හරිම බොරුවක නේද මේ ජීවත් වෙන්නේ කියලා ඔන්නෝම හිතද්දි. හැබැයි මෙහෙම හිතන්නේ ගන්න එපා ධර්මයේ කියලා. මේ විදියට ඔය දැන් ඉන්දියාවේ හිතන අය හිතන ඔය රමණ ඍෂි කියලා වගේ අය දැන් වර්තමානයේ ඉන්නේ. ඔය මම කවුද කියලා UMI කියලා වගේ පොත්වල තියෙනවා. ඊළඟට ඔය පිළිබඳව ගොඩාක් හොයලා තියෙනවා අතීත විමුක්තිගාමී. ඔන්නෝම හිතලා නිෂ්ඨාවකට යන්නේ නැතුව හිතලා කියන්නේ යම් අසරණ වීමකට පත් වෙච්චි තැනදී අන්න ඒකෙනාට කල්යාණ මිත්‍ර ඔහොම හිතන එකට දහමේ කියලා ගන්න නම් එපා. ඔහොම හිතන ගතිය හරීම වටිනවා. අන්න එහෙම කෙනාට බුදුරජාණන් වහන්සේගේ දහමක් ඇහුනට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දහමක් ඇසේ. අන්න ඒ හිතන ගතියට ඉතර වෙන දහමක් ඇහුනට පස්සේ අන්න ඇයි ඉතර වෙන්නේ? අපි අන්න ඉතර සේ ආයතනේ වේදිතබ්බේ නුවණින් දැකලානේ. රූප සංඥා චක්කුන් නිරුජ්ජති. හරි, රූප සංඥා හරි. ඕක අපිට ප්‍රායෝගිකව පාලි වචන පැත්තකින් කියලා ප්‍රායෝගිකව මට මේසේ පේනවා. මට කියන්නේ මමනේ. මම කියන්නේ කවුද කියලා හොයාගෙන ගියාම හොයාගන්නත් බෑ. ඊට පස්සේ රූප පේන්නේ මොකටද කියලා හෙව්වොත් රූප පේන්නේ ඇහැට. ඇහැට මේස කතා නැහැ. මේස කතා තියෙන්නේ මට. මේස කතා තියෙන්නේ මට මම කවුද කියලා හොයාගෙන ගියා පස්සේ ඒක හොයාගන්නත් බෑ. බලන්න හරිම වියවුලක්, හරි ව්‍යාකූල බවක්, හරි අසරණ වීමක් නේද එතන තියෙන්නේ. අන්න ඔය විදිහට හිතන ගතියත් එක්ක අසරණ වෙච්ච කෙනාට අයිනාසේ කියන ඔන්නෝ අසරණ වෙච්ච කෙනාගේ හිස මත රන් කරඬුවක් තිබුවා වගේ තමයි දහමක් ඇහෙනවා කියන එක. ඊතර වෙන දහමක් ඇහෙනවා කියන එක. අන්න ඒ ඊතර වෙන දහම ඇහුනට පස්සේ මෙයාගේ මේ හිතන ගතියත් එක්ක අන්න යා ඊතර වීම කරා තමයි ඊතර වීමට තමයි යමු වෙන්නේ කියන අදහස. අන්න එතකොට අන්න සේ ආයතනයේ වෙරි තබ්බේ කියන වචනයට වටිනාකම දෙන්න පුළුවනි අන්න එතනදී.
තිරුවන් සරණයි සවනස ගොඩාක් පින් සවනස බොහෝම පින් වහන්සේට. තිරුවන් සරණයි.